සභාව කල් තැබීම
අලිමෙන්තු හෙට දහමාරන්තෙක්
හරි ගරු නිමල් සිරිපාද සිල්වා මහත්තුමා
කථානායකතුමනි
ඔබතුමා විනාඩි ජායක් තියෙනවා
පළමුවෙන්ම විපක්ෂ නායකතුමාට ගේ මඟ පෙන්වීම යටතේ මේ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව චන්ද්‍රසේන හිටපු අමාත්‍යතුමාට මම මගේ ස්තුතිය පුද කරන්නට කැමතියි මේ විවාදයේ තුලින් ගරු කථානායකතුමනි අපි බලාපොරොත්තු වෙන්නේ ජාතිවාදයට උඩගෙඩ දීම හෝ මේ ඇති වී තිබෙන තත්වයෙන් කෙටි දේශපාලන වාසි ලබා ගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි අපි හොඳින්ම දන්නවා අන්තවාදී ක්‍රියාවන් අපිට අන්තවාදයෙන් හෝ ජාතිවාදයෙන් හෝ ආගම්වාදයෙන් අපට විනාශ කරන්නට පරද්දන්නට පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි ඉතාම පැහැදිලිව මේ අන්තවාදය අපි පරාජය කළ හැක්කේ එක කාරණයක් අපේ ආරක්ෂක පද්ධතිය සවිමත් කර ගැනීම වෙන්ම මෙවැනි ක්‍රියාවන්හි යෙදීමට ඉඩකඩ ඇති අයගේ මානසිකත්වය හා මනස වෙනස් කිරීම සඳහා අවශ්‍ය පසුබිමක් සකස් කිරීම තුළින්. ඒ නිසා මං විශ්වාස කරනවා විශේෂයෙන්ම අද මේ ISIS ත්‍රස්තවාදය පිළිබඳව කතා කිරීමේදී එය මර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ඉදිරියට එන්නට ඕන. අපි සියලුම මුස්ලිම් නායකයින්ගෙන් දේශපාලන පක්ෂවලින් අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දෙන්න. මේ මුස්ලිම් ජන සමාජය තුලින්ම මතුවෙන්නට ඕන මෙම අන්තගාමි ආගම්වාදයට විරුද්ධව කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාවය. මම සතුටු වෙනවා එවැනි ප්‍රවණතාවයක් දැන් පවතිනවා බොහෝ මුස්ලිම් නායකයින් මෞලවිතුමන්ලා මෙන්ම අපේ මහා සංඝරත්නයත් අපේ දේශපාලන නායකිනුත් මේ මතවාදයට මේ තත්ත්වයට දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට පේනවා සමහර අය මෙය හුදෙක පටු දේශපාලන වාසි සඳහා පාවිච්චි කරනවා මාධ්‍යත් ඒ විදිහට පාවිච්චි කරනවා අපි ඒවායින් බැහැර වුණේ නැතුව මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපිට පුළුවන් කමක් නැහැ. මේ ප්‍රශ්නය තුළින් අපේ ජාතික ආර්ථිකයට සිදුවුණු හානිය කියා නිම කරන්නට බැරි තරම්. එය පහසු වෙන්නේ නැහැ අපිට හදා ගැනීම. මුළු රටටම මේ ආර්ථික ව්‍යසනයට මූණ දෙන්නට සිදුවෙනවා මේ ප්‍රශ්නය නිසා. ඒ නිසා අපි කවුරුත් සාමූහික ප්‍රයත්නයක් දරමින් මේ ත්‍රස්තවාදය මුලිනුපුට දැමීම සඳහා අපි කරන්න පුළුවන් සෑම පරිත්‍යාගයක්ම කරමින් මේ කටයුත්ත කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන් අද මාධ්‍ය ජාලා පිළිබඳව කතා කිරීමේදී මාධ්‍යයේ කාර්ය භාරය විශේෂ වශයෙන්ම අපි සොයා බැලිය යුතු වෙනවා. අපේ රටේ මාධ්‍ය නිදහස අපි හොඳටම දීලා තියෙනවා. නමුත් මෙවැනි අවස්ථාවන්හිදී අපට යම් ක්‍රමවේදයක් නැහැ. ෆේස්බුක් එක ගත්තත් සමාජ මාධ්‍ය ජාල ගත්තත් අනික් මාධ්‍ය ගත්තත් මේවා බොරු ප්‍රචාරයන් වැළැක්වීම සඳහා අපට නීති පද්ධතියක් අවශ්‍යයි අඩුතරමින් මෙවැනි සුවිශේෂී අවස්ථාවන්හිදී. ඒ සඳහා රජයේ අවධානය යොමු විය යුතුයි. අපි ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාට සහ රජයට යම් යම් ක්‍රියාමාර්ගයන් රාශියක් අරගෙන තියෙනවා මේ ත්‍රස්තවාදී මැඩ පැවැත්වීම සඳහා. විශේෂයෙන්ම අපේ ආරක්ෂක අංශ බුද්ධි අංශ මේ නිලධාරීන් විශේෂ උනන්දුවකින් හා දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරලා රටට අවශ්‍ය ආරක්ෂාව සපයා දීම සඳහා කටයුතු කළා තියෙනවා. නමුත් තවමත් ජනතාව තුළ ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගිලා නැහැ. ඒකත් අපි හොයලා බලන්නට ඕන ඇයි ජනතාව තුළ තවමත් විශ්වාසයක් ගොඩ නැගිලා නැත්තේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම ඇයි අපේ ආරක්ෂක පද්ධතිය බිඳ වැටුනේ? ගරු කථානායකතුමනි මම හිතනවා ඔබතුමා කවුරුත් මේනකේ උරණ වෙන්නේ නැති වෙයි. මේක මගේ පෞද්ගලික අදහස. අපේ මේ ආරක්ෂක පද්ධතිය බිඳ වැටුනේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තුලින්. අපි දේශපාලන බලකේන්ද්‍ර දෙකක් නිර්මාණය කරා මේ රටේ. අග්‍රාමාත්‍යතුමාගේ බලකේන්ද්‍රය සහ ජනාධිපතිතුමාගේ බලකේන්ද්‍රය. ඒ නිසා මං හිතනවා බොහෝ විට නිලධාරීන්ට මේ පිළිබඳ තීන්දුව ගැනීම එක එක්කෙනා ෆයිල් එහෙට මෙහෙට දැමීම මිසක් මේ පිළිබඳව තීන්දුව ගැනීම සිදු වුණේ නැහැ. මේ බල කේන්ද්‍ර දෙක තුලින් අපි හැදුව ව්‍යවස්ථාදායක සභාවක්. නමුත් ව්‍යවස්ථාදායක සභාව සාර්ථක වුණේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු පොලිස්පතිවරයා පොලිස් කොමිසමෙන් එවන නියෝග ක්‍රියාත්මක කරේ නැහැ. ඒ නිසා පොලිසිය අකම්මණ්‍ය වුණා. ඉතින් ඒ නිසා ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවට විශාල චෝදනා රාශියක් තිබුණා. මේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් තමයි මේක කන්ට්‍රෝල් කරන්න කියලා. ඒකේ ඇත්ත බොරුව මොකක් වෙතත් ඒ පිළිබඳ විශ්වාසයක් තිබුණ නෑ. ඒ නිසා අපේ රටේ සමස්ත රාජ්‍ය ව්‍යූහය පිළිබඳව අපි ගැඹුරින් කල්පනා කරන්නට ඕන. හැමදාම මේ බල කේන්ද්‍ර දෙකක් තියාගෙන මේ රට ගෙනියන්න පුළුවන්ද? ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි හැම වෙලාවෙම විධායක ජනාධිපති ධූරයක් මේ රටට අවශ්‍යයි කියලා කිව්වේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය අපි ඉහළින්ම සලකන නිසා. ඒ නිසා අපි දැනුත් කියනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නෙවෙයි, මේ රටේ අනාගතය ගැන කල්පනා කළා. ශක්තිමත් විධායක ජනාධිපති ධූරයක් මේ රටේ තියෙන්න ඕනි, මේ රටේ ජාතික ආරක්ෂාව නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා.
විනාඩි 3ක් තියෙනවා ගරු මාත්‍යතුමා.
ගරු කථානායක තුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා, මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව කතා කරා. ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව අපි ඊයේ දීර්ඝ විවාදයක් ඒ කාර්යක සභාව තුල ගෙනිච්චා. එහිදී අපිට ඉතා පැහැදිලිව පෙනුණා මේ ප්‍රතිත්‍රස්ත පනත ගේනකොට අපිත් සිටියා ආණ්ඩුවේ. නමුත් අපිටත් වැරදුනා ඒ වෙලාවේදී. මොකද ඒ අවස්ථාවේදී අපේ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මේ පිළිබඳ දුන්න නිරීක්ෂණයන් මේ පනත ගේනකොට ඒව ඇතුළත් වෙලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම අද පියදාසයි ගුණදාසයි ගෙදර වැටේ තියෙන කොස් ගහට රණ්ඩු කරගෙන මිනී මරා ගත්තොත් මිනී මරුන් නඩුවේදී පියදාස එල්ලුම් ගස් යනවා. නමුත් ත්‍රස්තවාදියාට එවැනි දෙයක් නැහැ. එයාට ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් දෙනවා. මේක තමයි මේ ප්‍රතිසස්ත පරණතේ තියෙන්නේ. සරලව මේකයි. අපි මොකද කරේ? විදේශ බලපෑම් නිසා, EU එකට ඕන නිසා අපි ප්‍රතිසස්ත පරණතක් හැදුවා. මේ ඔක්කොම සරල කරලා මානව හිමිකම් කොමිසමට දන්වන්න ඕනි. කවුරු හරි අත්අඩංගුවල ගත්තොත් මානව හිමිකම් කොමිසමට දන්වන්න ඕනි. දන්වලා එනකොට වැඩේ ගිහිල්ලා ඉවරයි. එදා ගරු කථානායක තුමනි, මේක ඇමරිකාව වෙත මේ බලපාන්නේ. බින් ලාඩන් කියන අනාරක්ෂිත හිරකරුවාට වෙඩි තියලා ත්‍රස්තවාදියාට වෙඩි තියලා මරා දැම්මා. දැන්නුවාද මානව හිමිකම් කොමිටුවලට ඇමරිකාව? එතකොට ඒ රටවලට මානව හිමිකම් නැහැ. තෙරේසා මේ මැතිනිය කිව්වා ඇෆ්ගනිස්තානයේ යුද්ධයට ගිය බ්‍රිතාන්‍ය බටයින් කාටවත් එරෙහිව කිසිම මානව හිමිකම් නඩු මේව පවරන්න බෑ, එහෙම වුණොත් මම EU එකෙන් උත්සාහ වෙනවා කියලා. මෙහෙම තමයි රටේ ජාතික ආරක්ෂාව හැම විටම ඉහළින්ම
මිනිත්තුවක් තියෙනවා ගරෝ මන්ත්‍රීතුමා.
සංකල්පය අපේ නීති පද්ධති වලට ඇතුළත් විය යුත්තේ. අපට අද අවශ්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප්ත් ඒ අදහස දැරුවේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැති ප්‍රජාතන්ත්‍රවාදයක්, තෙරේසා මේගේ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් අද අපි දෙන්න යනවා ලංකාවේ අයට. මේක දෙන්න කියලා තමයි අපිට මේ අබැද්දිය සිදු වුණේ. ඒ නිසා අපි අපේ අතින් සිදු වුණු මේ ව්‍යවස්ථාමය වැරදි පිළිබඳවත් නැවත සිතා බලලා නිසි පාලන ක්‍රමයක් මේ රටට ගෙනීම තුලින් පමණයි මේ ත්‍රස්තවාදීවත් කර හැක්කේ කියලා ප්‍රකාශ කරමින්
සංකරණය බොමුස්ටි ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමති. අද දවස පුරාම මම හිතන්නේ වාද විවාද කරලා තවත් කතාවල් තුඟක් ඉතුරු වෙනවා. මම මේ සම්බන්ධයෙන් ගරු සභානායකතුමාගේ ගරු විපක්ෂ නායකතුමාගේ අදහස් විමසුවලා අපිට කැමති ඕන නම් සිකුරාදා ඉතුරු කොටස් හතෙන් පස්සේ සභාව එක්ගදන්
මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ කතා කරන්න.
ඒක තමයි
ඒ නිසා සිකුරාදා දවස අපි සූදානම් මේ විවාදය දිගටම ගෙනියන්නේ.
ගරු සභානායකතුමා හොඳයි එක්ගයි බොහොම ස්තුතියි. ඊළඟට ගරු එරාන් වික්‍රමනාත් අමාත්‍යතුමා ප්‍රථම නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසනයට පැමිණ ඇත.
කන්ටිනියු
ස්තුති අපි දන්නවා අපි පාස්කු ඉරිදුන සිද්ධියට මූණ දෙනකොට අපේ විවාදය හුඟක් අපි සාකච්ඡා කළේ ආරක්ෂාව පිළිබඳව නමුත් මම කරුණු කීපයක් එකතු කරන්න කැමති ආර්ථිකයට සිදුවන සිදුවන අවාසනාවන්ත ක්‍රියාවලිය ගැන නිසා විශේෂයෙන්ම බලපෑමක් තියෙන්නේ සංචාරක ව්‍යාපාරයට මොකද අපි දන්නවා 2014 දී ලක්ෂ 14ක් විතර සංචාරකයන් මේ රට පැමිණුණා කෙටි කාලයක් තුලදී ඒක ලක්ෂ 10කින් වැඩි වුණා 2018 අවසන් වෙනකොට ලක්ෂ 24ක් පැමිණුණා මේ වසර අවසන් වෙනකොට සමහරට ඒක ලක්ෂ 30කට කිට්ටු වෙන්න ඉහළ යන්න ඇති ඉතින් පැමිණෙන සංඛ්‍යාව අඩු වෙලා තිනවා ඒ වගේම හෝටල් වල සිටින සංඛ්‍යාව අඩු වෙලා තිබෙනවා අපි දන්නවා සංචාරක ව්‍යාපාරයේ ව්‍යුහය වෙනස් වෙලා තිබෙනවා මේ විශේෂයෙන්ම මේ පසුගිය අවුරුදු 3-4ේදී පසුගිය දශක ගණනාවේදීම සංචාරක ව්‍යාපාරයේ විශාල ව්‍යාපාර විශාල හෝටල් එවිනියේ තමයි හුඟක්ම හිටියේ නමුත් මේ ව්‍යාපාරයේ ව්‍යුහය වෙනස් වෙලා තිනවා අද හුඟක් කුඩා පරිමාණයේ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර තිබෙනවා අපි දන්නවා රිසෝට් හෝටල් තිබෙනවා බුටික් හෝටල් තිබෙනවා හෝම් ස්ටේස් නිවාසවල සිටින අවස්ථාවල් තිබෙනවා ඒ වගේම කුඩා අපන ශාලාවල් තිබෙනවා බඩු භාණ්ඩ විකුණනවා සංචාරකයන්ට මේ වගේ විශාල ජාලයක් තියෙනවා ඉතින් මේ ඇති වුණ ප්‍රශ්නය ඒ නිසා අනිවාර්යයෙන්ම කුඩා අයටත් ඒ වගේම විශාල ව්‍යාපාරවලටත් බලපානවා ඒ නිසා රජය වහාම අපි යම් කිසි පියවර අරගෙන තියෙනවා නැවතත් සංචාරක ව්‍යාපාරය නගා සිටුවන්න ඒ නිසා අපි සංචාරක ව්‍යාපාරකේ ඉන්න අයට තියෙන ප්‍රධාන ගැටලුවක් ඇවිල්ලා ද්‍රවශීලී භාවය දියුණු කරන එක මොකද ආදායම අඩු වෙනකොට බැංකු වලින් ණය අරගෙන තිනවා නම් ඒ ණය ප්‍රාග්ධනය ගෙවන්න ඕනේ පොලිය ගෙවන්නට ඕනේ ඒ නිසා අපි තීරණයක් ගත්තා ණය ගෙවීම සහන කාලයක් ලබා දීමට නැත්නම් මොරටෝරියම් එකක් දෙන්න ණය ගෙවීමට ඒ නිසා 2020 මාර්තු මාසයේ වෙනකන් ණයවල පොලිය ඒ වගේම ප්‍රාග්ධනයත් පොලියත් ගෙවන්න අවශ්‍ය නැහැ ඒක ඊට පස්සේ ගෙවන්නට පුළුවන් ඒක අලුත් ණයක් හැටියට 2020 ජූලි මාසයේ ඉඳලා අලුත් ණයක් හැටියට ගෙවන්න පුළුවන් එතකොට මේක ජනාධිපතිතුමා අගමැතිතුමා සාකච්ඡාවල් තිබ්බා මුදල් ආමාත්‍යාංශයේ ව්‍යාපාරය ගැනලා සාකච්ඡාවල් තිබ්බා බැංකු ගැනලා සාකච්ඡාවල් තිබ්බා සියලු දෙනාම සියලු දමාන එකඟ කරලා අද මේක ක්‍රියාත්මකයි මහ බැංකුවෙන් ඒක ප්‍රකාශ කරලා තියෙනවා දැන් පෑයකට විතර උඩදී වහාම ක්‍රියාත්මකයි මම දැන් කතා කරන සියල්ලක්ම වහාම ක්‍රියාත්මකයි කියලා සඳහන් කරන්නට ඕනේ ඒ විතරක් නෙමෙයි ඒක ලබාගත් ණයවලට සහන දීමක් පමණක් නෙමෙයි අලුතෙන් ණය අවශ්‍ය නම් මේක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එක හරහා ජයිසුරු වලට හරිය නිල හරිත ණයක් ගත්තනම් ඒකටත් මේ ණය ගෙවීම සහනා කාලය බලපානවා කියන එක සඳහන් කරන්නට ඕනේ ඊට අමතරව අලුත් ණයක් ගන්න ඕනේ නම් වර්කින් කැපිටල් එකක් කාරක ප්‍රාග්ධන සඳහා ණයක් ගන්න අවශ්‍ය නම් ඒකත් ගන්නට පුළුවන් බැංකුව හරහා මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ බැංකුව හරහා ක්‍රියාත්මක වෙන්නේ ණය ගත්ත බැංකුව හරහා ක්‍රියාත්මක වෙන්නේ අලුත් වහාම අද තමයි නියෝගය දීලා තියෙන්නේ අද නියෝගය දීලා තිනවා වහාම ක්‍රියාත්මක වෙනවා අප්‍රේල් මාසයේ පළවෙනිදා ඉඳලා මාර්තු මාසයේ 31 වෙනිදා වෙනකන් මේක ක්‍රියාත්මක වෙනවා වහාම ක්‍රියාත්මක වෙනවා කියලා සඳහන් කරන්න අවශ්‍යයි මොකද මේක රෙගුලාසි අදම පනවලා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ මේක පිළිබඳව රෙගුලාසි ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ඒ වගේම අලුත් ණයක් ගන්න ඕනේ නම් වර්කින් කැපිටල් එක කාර්ක ප්‍රාග්ධන සඳහා ණයක් ගන්න අවශ්‍ය නම් 75ක පොඩක්
කොබතුමාගෙන් පොඩි පැහැදිලි කර ගැනීමක් කරන්න මේ රෙගුලාසි ගැසට් නිවේදනයක් විදිහට පනවලා තියෙනවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ ප්‍රකාශනයක් විදිහට ඉදිරියේදී මහජනයාට ඉදිරිපත් කරනවාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ඔව් දෙකම කරනවා. මොරටෝරියම් එක එන්නේ මහ බැංකුව හරහා. ඒ නිසා මොරටෝරියම් එක පිළිබඳව දැනටමත් මහ බැංකුව ප්‍රකාශ කරලා තියෙනවා, රිලීස් කරලා තියෙනවා. එයාගේ රෙගුලේෂන් එක මොකද ඒක බැංකුව වලට දීලා තියෙන්නේ කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. අනිකුත් දේවල් මම කතා කරන්න යන දේවල් ගැසට් එක හරහා තමයි අනිත් දේවල් සිදු වෙන්නේ. ඉතින් ප්‍රාග්ධන ලබා ගන්නට පුළුවන් ඒකේ පොලිස් අහනාධාරයේ 75%ක් වෙනවා මේ කාලය තුලදී ඒ බැංකුව හරහා තමයි ඒක ලබා ගන්නට පුළුවන්. ඒ ණය ලබා දෙන්නේ පිරිවැටුම 90 වගුවක් තිනවා පිරිවැටුම 90 ඒ ණය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපි වහාම ක්‍රියා කරලා තිනවා එකතු කළ අගේ මත බද්ද VAT එක 115 ඉඳලා 105කට අඩු කරන්න ඒක වහාම සිදු කරනවා. ඒක දැනටම ප්‍රකාශ කරලා තිනවා. ඒකත් කරලා තියෙන්නේ මේ සංචාරක ව්‍යාපාරයේ ද්‍රවශීලීභාවය දියුණු කරන්න වැඩි කරන්න. මොකද අපි දන්නවා මේ වගේ ජාත්‍යන්තර මේ වගේ ත්‍රස්ත ගෝලීය ත්‍රස්තවාදයක් වෙන රටවල් වල සිදු වෙලා තියෙනවා. පැරිසිය වෙලා තියෙනවා, බෙල්ජියම් වල වෙලා තියෙනවා, බාලි වල වෙලා තියෙනවා, ඉන්දුනීසියාවේ. නමුත් සමහර රටවල් අවුරුද්දක් මාස 6ක් අවුරුද්දකින් නැවත ආර්ථිකය නගා සිටුවලා තියෙනවා. සමහර අයට අවුරුදු 2 3 ගිහිල්ලා තියෙනවා. ඉතින් අපේ පරමාර්ථය අපි ඔක්කොම එකතු වෙලා අපි ඔක්කොම එකතු වෙලා මේක ඉක්මනට නගා සිටවන්න. අමුණගම ඇමතිතුමනි, කිසිම අවිශ්වාසයක් තියාගන්න එපා මේ කියන දේවල් ගැන. නෑ, ඇත්තටම කියන්නේ කිසිම අවිශ්වාසයක් තියෙන්න ඕනේ නැහැ. මට ඔබට පෙන්වන්නට පුළුවන්, දැන් පෙන්වන්නට පුළුවන් කරලා තියෙන දේ දැනට පෙන්වන්නට පුළුවන්. VAT එකක් අඩු කරලා තියෙන්නේ. VAT එකත් අඩු කරලා තියෙන්නේ 105කට. මම විස්තර කළාට පස්සේ ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්නම්. ඔක්කොම විස්තර කළාට පස්සේ ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්නම්. ඔබතුමා පුදුම වෙන්නට එපා. සති දෙකක්වත් ගියේ නැහැ. මේ ඔක්කොම නව අඬ ගහලා මේ ඔක්කොම තීරණ අරගෙන මේ තීරණ ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඊට අමතරව VAT එකට අමතරව ආරක්ෂක යන්ත්‍ර උපකරණ ගෙනෙනවා නම් බදු අහෝසි කරලා තියෙන්නේ. දැනටම ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව handheld detectors, walk-through detectors, baggage x-ray, machine equipment, vehicle scanners මේවා සියල්ලක්ම දැනටම බදු ඉවත් කරලා තියෙන්නේ. ආරක්ෂතව ඉල්ලුමක් ආවොත් තවත් යන්ත්‍ර උපකරණ ඇතුළ වෙන්න ඕන කියලා ලයිස්තුවට ඒක ආරක්ෂක අමාත්‍යාංශයට අපි ඉදිරිපත් කරලා ඒ අයගේ උපදෙස් මත ඒවවලත් බදු අයින් කරනවා. මේවා කරලා තියෙන්නේ වහාම මේවා කරලත් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඇයි මේක සංචාරක ව්‍යාපාරයට විතරක් නෙමෙයි, මේ ආරක්ෂක උපකරණ යන්ත්‍ර ඕනෑම දෙයකට, පාසලකට වෙන්න පුළුවන්, කාර්යාලයකට වෙන්න පුළුවන්, සිනමා ශාලාවකට වෙන්න පුළුවන්, ව්‍යාපාරයකට වෙන්න පුළුවන්, ආගමික සිද්ධාස්ථානයකට වෙන්න පුළුවන්, ඕනෑම තැනකට වෙන්න පුළුවන්. ඒ අයට ඒක බදු රහිතව ලබා ගන්නට පුළුවන්. මේ සියල්ලක්ම මේ අපි දැනට ප්‍රකාශ කරලා තියෙන සියල්ලක්ම අපි කරන්නේ කුඩා පරිමාණයේ ඉඳලා විශාල පරිමාණයේ වෙනකන්. ඒ විතරක් නෙමෙයි, බැංකු හරහා ණය අරගෙන තියෙනවා නම් මේ සංචාරක ව්‍යාපාරේ වැඩ කරන සේවකයන් මේක බැංකු හරහා ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ අද ප්‍රකාශ කරපු දේවල් ඒ අයටත් බලපානවා කියලා සඳහන් කරන්න අවශ්‍යයි. මම ඒ වගේම බොහොම කෙටියෙන් කිව්වොත් අද විශේෂයෙන්ම ලංකාවට පැමුණුන මේ විදේශිකයන් ගැන සාකච්ඡාවක් විතර ඇති වුණා. අද උදේ සංඛ්‍යාලේඛන 90 රැකවරණයේ ඉල්ලාගෙන පැමිණ සංඛ්‍යාව 1698යි. මේ 1698 න් දැනටම 869ක් සහනාගතයන් හැටියට ඒ ක්‍රමවේදය තුළින් ඒ අයව සඳහන් කරලා තියෙනවා. 40ක් පමණ සිටිනවා ඒ අය රටෙන් පිටුවහල් කරන්න මේ සති දෙක තුනේදී ක්‍රියාත්මක කරනවා ඒ 40 දෙනාව. නමුත් 869 දෙනෙක් දැනටම ඒ අයට ඒ සහනාගත තත්ත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා දී තිබෙනවා. මේ අය මේ 1698 මේ රටට පැමිණිලා තියෙන්නේ ඒ අයගේ රටවල්වල සුලි ජාතීන් කියලා කියන්න පුළුවන්. ජාති අනුව හෝ කුලය අනුව හෝ ආගම අනුව සුළු ජාතීන් කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි මේ අය දිහා මේ අය පැමුණාම රටට විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යංශයට වහම දැනුම් දෙනවා. ඊට පස්සේ විදේශ අමාත්‍යංශයට දැනුම් දෙනවා. ඒ වගේම ඉමිග්‍රේෂන් ඇන් ඉමිග්‍රේෂන් එක ඒ ගැන ඒ අයට දත්ත තිබෙනවා. එතකොට මේ පැමිණෙන අයගෙන් 1074ක්
කරෝ අමතිතුමා විනාඩි දෙකක් තියෙනවා.
අනේ මට ඊට වෙලෙ ටිකක් වෙලාවල් ඕනේ මේක පැහැදිලි කරන්න. 1074ක් මේ අයගෙන් 1074ක් ස්ථාන තුනක ඒ අය ඉන්නවා. ඒ අය මීගමුව ඉන්නවා, අහමෙදී මස්කෙහෙක ඉන්නවා, ඒ වගේම කමියුනිටි සෙන්ටර් එක ඉන්නවා පසියාලේ, ඒ වගේම පොලිසිය ඉන්නවා 158 දෙනෙක්. කාලය නැති නිසා එයාගේ විස්තර මම කියන්න යන්නේ නැහැ. විස්තර සියල්ලක්ම තියෙනවා. ජාති අනුව ආගම අනුව සියලු විස්තර තියෙනවා. මේව රහසිගත නැහැ. මේව එක්සත් ජාතික සංවිධානයෙන් උත් ලබා ගන්නට පුළුවන්. නමුත් කිය යුතු වැදගත් කරුණ මේකයි. මේ කියපු සංඛ්‍යාවෙන් 1698 දැනටමත් 416ක් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි කරන්නට දැනටමත් අනුමැතිය ලබා තිනවා කියන එක සඳහන් කරන්නට ඕනේ. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ 7 දෙනෙකුයි, ප්‍රංශයේ 3 දෙනෙකුයි, ඒ වගේම ප්‍රයිවට් ස්පොන්සර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක යටතේ කැනඩාවේ 160 දෙනෙක් 1698 නැවත පදිංචි කරන්න දැනටමත් අවසරය ලබා තිබෙනවා. ඒ වගේම මේ තව ඊට අමතරව තව 234 දෙනෙකුගේ ඉල්ලීම් දැනටමත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් තව විදිහකට කිව්වොත් බොහොම කුඩා ප්‍රමාණයක් විතරයි, 1000ක විතර ප්‍රමාණයක් තමයි දැන් සිටින්නේ. ඒ ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමගත් ජාත්‍යන්තර නීතිය අනුවත් අපි ඒ ක්‍රියාවලිය හරියට කරගෙන යනවා. I must say this, there are 1,698 asylum seekers. Of them, 869 have already been cleared as refugees in this country. 440 are unqualified, and they will be repatriated out of Sri Lanka within the next few weeks. These people have come here as religious and ethnic minorities. The information is available with the defense authorities and the foreign affairs ministry. They are cleared by the defense authorities, and therefore we need to look at these people as people who are fleeing persecution in their own countries. And out of these people, we know that 416 have already been accepted by the United States of America, 7 by Great Britain, 3 by France, and 162 under the private sponsorship program by the Canadian government, and a further 234 have already been submitted for clearance, and therefore we have about 1,000 of these refugees that the Sri Lankan government is systematically observing international law and looking at it with the United Nations Human Rights Commission in actually finding countries to resettle them. Enisa meka gana kalabala wenna deyak nemei. අපි මේක තේරුම් අරගෙන අපි මේ අයට අවශ්‍ය රැකවරණය දීලා රටින් මේ අයව යවන්න බලාපොරොත්තු වෙනවා. අවසානයේදී මම කියන්නට කැමති, අපි උත්පත්තියෙන්ම අපේ ජාතික ගීයේ කියනවා වගේ අපි එක්ක මවකගේ දරු කැල බැවිනා කියලා කියනවා. නමුත් අපි වෙන ජාතීන් වෙන කුලයන් අපිට තිබෙනවා, වෙන භාෂාවල් කතා කරනවා, වෙන ආගම් අපි අදහනවා. ඒ නිසා කොහොමද එහෙනම් අපි ශ්‍රී ලාංකිකයන් වෙන්නේ? අපි ශ්‍රී ලාංකිකයන් වෙන්නේ පොදු හේතු නිසා. මේ අපිව එකට ගැටගසා තිබෙන්නේ ව්‍යවස්ථාවයි, නීතියයි, ජාතික ප්‍රතිපත්ති අනුව තමයි අපිව එකට ගැටගසා තිබෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ ව්‍යවස්ථාවේ 4 වෙනි පරිච්ඡේදය කියනවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය, දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වන්නේය, ඉංග්‍රීසි භාෂාව සන්දානන භාෂාව වන්නේ කියලා සඳහන් කරනවා. එතකොට අපේ රටේ භාෂා තුනක් තිබෙනවා, ජාතික භාෂා දෙකයි, සන්දානන ඉංග්‍රීසි භාෂාව තිබෙනවා. එතකොට අපි රටක් හැටියට මේ ජාතික ව්‍යවස්ථාව අපේ ජාතික ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්නට ඕනේ. අපි දන්නවා අපි පන්සලට ගියොත් පාලි භාෂාවෙන් අපි සිල් සමාදන් වෙනවා. අපි කලකට ප්‍රථමයෙන් රෝමානු කතෝලික පල්ලියට ගියොත් ලතින් භාෂාවෙන් දේව මෙහෙයන් පැවැත්තුවා. අපි දන්නවා මුස්ලිම් පල්ලියකට ගියොත් අරාබි භාෂාවෙන් ඒ අය යාඥා කරනවා. ඒ අයට ඒව කරන්න නිදහස තියෙනවා. නිවස තුළ ආගමික සිද්ධස්ථානය තුළ ඒව කරන්න නිදහස තියෙනවා. නමුත් රට තුළ ක්‍රියාත්මක විය යුත්තේ විවස්ථාවේ තියෙන එක තමයි රට තුළ ක්‍රියාත්මක විය යුත්තේ. ඒ කියන්නේ රටේ සමහර පැතිවලට යනකොට ඒ පැතිවල ප්‍රධාන සංඥාවල් තියෙනවනම් ඒව තියෙන්න ඕනේ සිංහල භාෂාවෙන්, දෙමළ භාෂාවෙන්, නැත්තං ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණොත් හොඳයි කියන එක තමයි මගේ මතේ. භාෂා තුනෙන්ම තියෙනවනම්. නමුත් ඒවා ග්‍රීක භාෂාවෙන්, පාලි භාෂාවෙන්, ලතින් භාෂාවෙන්, නැත්තං අරාබි භාෂාවෙන් තියෙනවනම් මං හිතන් මම දන්නවා සමහර තැන්වල ඒ අපේ පළාත් සභා ආයතන වලින් තීරණ අරගෙන තියෙනවා. නමුත් ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මං හිතන්නේ මේක අවස්ථාවක් ඒ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. අපි දන්නවා ප්‍රසිද්ධ පාසලක තියෙනවා පාඩයක් තියෙනවා ඩිස්කේ අවුට් ඩිස්කේ ඩේ කියලා. ඒක ග්‍රීක භාෂාවෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මගේ බිනිඳගිය පාසල විසාක විද්‍යාලයේ පාඩේ ඇවිල්ලා පඤ්ඤාය පරිසුද්ධති කියන එක කියලා කියනවා. ඒක තියෙන්නේ පාලි භාෂාවෙන්. ඉතින් මේ ජාත්‍යන්තර භාෂාවල් වල භාත්‍යන්තර භාෂාවල වැදගත්කමක් තියෙනවා. නමුත් ජාතික ප්‍රතිපත්තිය අපි ඔක්කොම එකට ගැටි සිරෙන්නේ විවස්ථාවයි නීතියයි ජාතික ප්‍රතිපත්තිය අනුව තමයි අපි එකට ගැටි සිරින්නේ. ඒ නිසා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ නිසා අපේ පොදු හැඳින්වීම අපි මුදුන්පත් කරන්නට ඕනේ. ඒ නිසා අපේ වෙනස තියෙනවා. ජාතිය, ආගම, ඇඳුම, ආහාර මේවා වෙනස්කම් තියෙනවා. ඒවට අපි ගරු කරන්න ඕනේ. ඒතර මේ වාද විවාද යනකොට ආරක්ෂාව වැදගත්. ආරක්ෂාවට අනිවාර්යයෙන්ම මුල් තැන දෙන්න ඕනේ. ආර්ථිකයක් ගොඩනගන්නට බෑ ආරක්ෂාව නැතුව. ආර්ථිකයක් ගොඩනගන්න බෑ කියන එක අපි සියලු දෙනාම දන්නවා. ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕනේ. නමුත් අපිට තියෙන ගැටලුව ඇවිල්ලා ආරක්ෂාවයි ඒ වගේම පුද්ගලයාගේ නිදහසයි අතරේ තියෙන ඒ තියෙන බැඳීම අපි ආරක්ෂා කරලා මම ඉල්ලනවා අපි සියලු දෙනාම එකතු වෙලා අපි රටට සුදුසු නීති පක්ෂභේදයෙන් තොරව අද අපි ඇහුවා තස්සවාදයට පිළිබඳව ඒ තියෙන නීති රීති ගැන අපි සාකච්ඡා කළා. ඊයේ කාර්ක සභාවේ සාකච්ඡා කළා. වැදගත් අදහස් විපක්ෂයෙන් ආවා. මම ඒක පිළිගන්නට ඕනේ. අපි ඒවා එකට හිතලා එකට හදන්නට ඕනේ. අපි අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගමු සුතීමට ලබා දුන්න කාලය පිළිබඳව.
Honorable Bandala Gunawarthana.
Sir, point about මං ඉතර ප්‍රශ්නේ අහලා තියෙන පොඩ මං ඔබතුමාගෙන් ප්‍රථමයෙන් දැනගන්න කැමති මේ ඉදිරිපත් කළ මේ සහන පැකේජය අපි අගය කරනවා. මොකද මේ දුෂ්කරතාවයට පත්වෙච්ච අංශවලට සහන ලබා දීම සම්බන්ධයෙන්. නමුත් එතන පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙනවා. දැන් සමහර සංචාරක කර්මාන්තයේ අනිත්‍යවායේ ඒ සහන ණය ලබලා දීලා තියෙන්නේ රාජ්‍ය වාණිජ බැංකුව. සමහර ණය ලබලා දීලා තියෙන්නේ පෞද්ගලික වාණිජ බැංකුව. සමහර ණය ලබලා දීලා තියෙන්නේ කල්බදු සමාගම. සමහර ඒවා ලබලා තියෙන්නේ ෆයිනෑන්ස් කම්පැනි මේ මූල්‍ය සමාගම්. එතකොට ඔබතුමා ලබා දුන්න සහන පැකේජය වාණිජ බැංකුව, කල්බදු සමාගම්, රාජ්‍යාංශයේ පුද්ගලිකාංශයේ කියන සියල්ලටම අයිතිද රාජ්‍ය බැංකුව මගින් ලබා දුන් ඒවටද කියන එක ගැටලුවක්. දෙක, දැන් සංචාරක කර්මාන්තයේ හෝටල් වලට සහ අනිත් ඒවට සහන දුන්නට අද ඔබතුමා පිළිගත යුතු වෙනවා ප්‍රධාන
මන්ත්‍රීතුමා ඉවර කරන්න ඕනේ.
මේ වාහන යන ආදී සංචාරක සේවා සපයන වාහන වලට එහෙම ලීසින් තියෙනවා, ෆිනෑන්ස් තියෙනවා, වාරිකේ නියම දවසට ගෙවන්න තියෙනවා. ඒ අයට ගෙවා ගන්න බෑ සංචාරකයෝ නැත්තම්. එතකොට ඒ සඳහා මොකද්ද ලැබලා දීලා තියෙන සාහනේ කියන ටිකක් දැනගන්න කැමතියි.
මන්ත්‍රීතුමනි, අපේ මේ දීලා තියෙන නිදහස දීලා තියෙන්නේ මුළු බැංකු පද්ධතියට. ඒ කියන්නේ රජයේ බැංකු, පුද්ගලික බැංකු මුළු පද්ධතියටම.
ඔබතුමා ඔබතුමා කියපු එක මම අහගෙන හිටියා. මේක සාම ෆිනෑන්ස් කම්පැනි ගැන සලකලා නැහැ. ඒ වගේම ලීසින් වල ඉල්ලීම ඇවිල්ලා තියෙනවා. ඇමෙතිතුමත් මං ළඟ වාඩි වෙලා ඉන්නේ ඒක ගැන කතා කරන්න. අපි ඒක ගැන සලකලා බලන්න යනවා. නමුත් දැනට තියෙන්නේ මුළු බැංකු පද්ධතියටම තමයි. ඊට අමතරව වාසුදේව නානකාර ආපු ඇහුණාමට ප්‍රශ්නේ ඇහුණා ප්‍රශ්නය ඇමෙතිතුමනි මට ඒ ප්‍රශ්නයට මංගාව ඒකට පිළිතුර නැහැ. ඒක ඒක තමයි ඇමෙතිතුමා කතා කරලා කිව්වේ ඉන්ද්‍රිපත් ඉන්ද්‍රිපත් කරන්නම් කියලා කිව්වේ.
බොහොමත් සුදී ගෞරව සාල් සිල්මලද
நன்றி குழுக்களின் தவிசாளர்களே கடந்த 21ஆம் திகதி உயிர்த்த ஞாறு ஞாயிறு தினத்தன்று தீவிரவாதிகளால் மேற்கொள்ளப்பட்ட பயங்கரவாத தாக்குதலின் விளைவாக இன்று நாட்டில் அவசரகால தடைச்சட்டம் போடப்பட்டிருக்கிறது. இந்த அவசரகால தடைச்சட்டம் போடப்பட்டிருந்தாலும் அந்த பயங்கரவாத அவசரகால தடைச்சட்டம் போடப்பட்டதின் முழுமையான சிந்தனை முழுமையான செயல் வடிவம் இன்னும் அந்த என்ன நோக்கத்திற்காக போடப்பட்டதோ அந்த அதனுடைய முழுமையான செயல் வடிவம் இன்னும் நடைமுறைப்படுத்தவில்லை என்பதை நான் இந்த சபையில் தெரிவிக்க விரும்புகிறேன். இந்த பயங்கரவாதிகளுடைய தாக்குதல் இலங்கையில் நடக்க இருப்பதாக இந்த அரசாங்கத்திற்கு இந்தியா உட்பட சில நாடுகள் தாக்குதல் நடைபெறுவதற்கு ஒரு வாரத்துக்கு முன்பதாக அறிவுறுத்தல்கள் வழங்கியிருந்தது. அப்படி அறிவுறுத்தல்கள் வழங்கியிருந்தும் குறிப்பாக இடங்கள் குறிப்பிடப்பட்டு தேவாலயங்கள் சுற்றுலா விடுதிகள் என்று இடங்கள் குறிப்பிடப்பட்டும் அறிவுறுத்தல் வழங்கப்பட்டும் ஏன் அதை நாங்கள் தடுக்கவில்லை? இந்த அரசாங்கம் பாதுகாப்பு அமைச்சை வைத்திருக்கின்ற ஜனாதிபதி அவர்கள் ஏன் அதற்குரிய நடவடிக்கை எடுக்கவில்லை என்று சற்று ஆழமாக சிந்தித்தால் இந்த உலக பயங்கரவாதம் என்று சொல்கின்ற இந்த தீவிரவாதிகளுடைய தாக்குதல் இலங்கையில் நடைபெற்றால் இலங்கையில் அந்த தாக்குதல் நடைபெற்றால் ஐநா மனித உரிமை பேரவையினுடைய தீர்மானத்திலிருந்து இலங்கை தப்பித்துக் கொள்ளலாம். உலக நாடுகளினுடைய அழுத்தங்களில் இருந்து நாங்கள் விடுதலை பெற்றுக் கொள்ளலாம் என்ற அந்த நோக்கத்திற்காக இந்த தீவிரவாத தாக்குதல்களை தடுப்பதற்கு ஜனாதிபதி அவர்கள் நடவடிக்கை எடுக்கவில்லை என்பதுதான் எனது கருத்தாக இருக்கிறது. ஏனென்று சொன்னால் நேற்று ஜனாதிபதி அவர்கள் இந்த சபையில் 45 நிமிடங்கள் அவர் உரையாற்றியிருந்தார். அவர் உரையாற்றும் போது அவருடைய சிந்தனை உலக பயங்கரவாதம் இலங்கையில் தொட்டுவிட்டது. அந்த உலக பயங்கரவாதத்தை அவர் எப்படி கையாள வேண்டும் என்று உலக தலைவர்களுடைய குறிப்பாக அமெரிக்கா ஜனாதிபதி ரஷ்யா ஜனாதிபதி அவர்களுடைய எண்ணக்கருக்களை உள்ளடக்கி அவருடைய உரை இருந்தது. ஆனால் அவர் ஏன் இந்த தாக்குதல் நடைபெறுவதற்கு சில காலங்களுக்கு முன்பு ஒரு வாரத்துக்கு முன்பு இந்த அறிவுறுத்தல் கிடைத்தும் இந்த தாக்குதலை தடுப்பதற்கு அவர் என்ன நடவடிக்கை எடுத்தார் ஏன் எடுக்கவில்லை என்ன எடுத்தார் என்பதை கௌரவ ஜனாதிபதி அவர்கள் இந்த சபையில் தெரிவிக்கவில்லை. அந்த தெரிவிக்காதன் காரணத்தினால்தான் இந்த தாக்குதல் இலங்கையில் நடைபெற்றால் ஐநா மனித உரிமை பேரவையினுடைய தீர்மானத்தில் இருந்தும் உலக நாடுகளுடைய போர்க்குற்ற விசாரணை தொடர்பான அழுத்தத்தில் இருந்தும் இலங்கை தப்பிக்க முடியும் என்ற காரணத்தினால்தான் மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் இந்த தாக்குதல் நடைபெறுவதை தடுப்பதற்கு அவர் நடவடிக்கை எடுக்கவில்லை என்பதை நான் இந்த சபையில் ஜனாதிபதி அவர்களுக்கும் அரசாங்கத்துக்கும் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஏனென்று சொன்னால் அந்த தேவாலயங்கள் என்று குறிப்பிட்டு இந்தியா போன்ற நாடுகள் அறிவுறுத்தியும் அதற்கு எடுக்காததற்கு மிக முக்கியமான காரணம் இந்த உலக பயங்கரவாதம் இலங்கையில் வேரூன்றி விட்டது என்று காட்டுவதற்காகத்தான் அவர்கள் இந்த பயங்கரவாத தாக்குதலை தடுப்பதை அவர்கள் எண்ணியிருக்கவில்லை. அதே அதையொட்டித்தான் அவருடைய ஜனாதிபதி அவர்களுடைய உரையும் இருந்தது. கௌரவ தவிசாளர் அவர்களே, இந்த அவசரகால தடைச்சட்டம் போடப்பட்டது இந்த பயங்கரவாத தாக்குதல்களில் இருந்து மக்களை பாதுகாப்பதற்கும் நாட்டை பாதுகாப்பதற்கும். இந்த பயங்கரவாத தாக்குதலுக்கு யார் யார் என்ன விதத்தில் சம்பந்தப்பட்டவர்கள் என்பதை விசாரணை செய்வதற்கும் தான் இந்த அவசரகால தடைச்சட்டம் போடப்பட்டது. ஆனால் யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் படைத்தரப்பு சோதனை செய்தபோது அங்கிருந்த தலைவர் பிரபாகரனுடைய ஒரு படத்திற்காக அந்த பல்கலைக்கழக மாணவர் ஒன்றியத்தினுடைய தலைவர் செயலாளர்களை கைது செய்தது என்பது ஒரு எதிர்ச்சியாக நடந்த விடயம் அல்ல. அது தமிழ் மக்களை, தமிழ் தேசிய கூட்டமைப்பை பழிவாங்குகின்ற செயல்பாடாகத்தான் அதை சற்று பார்க்க வேண்டியிருக்கிறது. ஏனென்று சொன்னால், கடந்த வருடம் 2018 அக்டோபர் 26 ஜனாதிபதி அவர்கள் தன்னிச்சையாக ஒரு அரசியல் மாற்றத்தை கொண்டு வந்தார். அந்த அரசியல் மாற்றத்தை கொண்டு வந்த போது ஜனாதிபதி அவர்கள் தமிழ்த் தேசிய கூட்டமைப்பை கேட்டிருந்தார். இந்த அரசியல் மாற்றத்திற்கு தமிழ்த் தேசிய கூட்டமைப்பு உதவி செய்ய வேண்டும். முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ச தலைமையிலான அரசாங்கத்திற்கு உதவி செய்ய வேண்டும் என்று கேட்டிருந்தார். அதை தமிழ்த் தேசிய கூட்டமைப்பு பாராளுமன்ற உறுப்பினர்கள் நிராகரித்திருந்தார்கள். அந்த நிராகரித்ததன் அடிப்படையில் தமிழ் மக்களையும் தமிழ்த் தேசிய கூட்டமைப்பையும் பழிவாங்க வேண்டுமென்ற நோக்கத்துக்காகத்தான் ஜனாதிபதி அவர்களுடைய சிந்தனையின் அடிப்படையில் இந்த பல்கலைக்கழக மாணவர்களுடைய கைது நடைபெற்றிருக்கிறது. 2005 முதல் தலைவர் பிரபாகரனுடைய படம் அந்த பல்கலைக்கழக விடுதியில் இருந்திருக்கிறது. ஆனால் தற்பொழுது அதை கைது செய்வதன் நோக்கம் என்ன? இந்த அவசர கால தடை சட்டம் போட்டதை அதை சாதகமாக பயன்படுத்தி ஜனாதிபதி அவர்கள் இந்த அவசர கால தடை சட்டத்தினுடைய இந்த தாக்குதலினுடைய விடயங்களை கண்டுகொள்ளாமல் தன்னுடைய மனதில் இருக்கின்ற பழிதீர்க்கின்ற செயல்பாட்டில் தற்பொழுது இந்த இராணுவத்தினுடைய படைத்தரப்புடைய செயல்பாடு அவைகளை ஒத்தவையாக இருக்கிறது. ஏனென்று சொன்னால், இந்த சம்பவங்கள் தொடர்பாக சரியான முறையில் நடவடிக்கை எடுக்கவில்லை. மல்கம் ரஞ்சித் ஆண்டகை அவர்கள் கூட அரசாங்கத்தில் குறை கூறியிருந்தார். இந்த சம்பந்தப்பட்டவர்கள் என்று குற்றம் சாட்டப்பட்டவர்களை இன்னும் அரசாங்கம் விசாரணை செய்யவில்லை, அதற்குரிய நடவடிக்கை எடுக்கவில்லை என்ற ஒரு ஆதங்கத்தை தெரிவித்திருந்தார். அப்படி இருக்கின்ற போது இந்த சம்பவத்திற்கு அப்பாற்பட்ட ஒரு விடயமாக இந்த பல்கலைக்கழக மாணவர்களுடைய கைது என்பது ஒரு பழிவாங்குகின்ற தமிழ் மக்களையும் தமிழ்த் தேசிய கூட்டமைப்பையும் பழிவாங்குவதற்காக அவர்களை வஞ்சிப்பதற்காக இந்த கைது இடம்பெற்றிருக்கிறது. ஆகவே இந்த அவசர கால தடை சட்டம் ஏன் போடப்பட்டது என்பதையும் அதற்குரிய நடவடிக்கைகளை, இன்னும் இந்த இலங்கை இயல்பான வாழ்க்கைக்கு திரும்பவில்லை, இயல்பான வாழ்க்கைக்கு திரும்புவதற்கு எந்தவித நடவடிக்கை எடுக்க வேண்டுமோ அதை விடுத்து ஒரு பழிவாங்குகின்ற செயல்பாடுதான் தொடர்ந்து நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆகவே ஜனாதிபதி அவர்களே, இந்த அவசர கால தடை சட்டம் பாதுகாப்பு அமைச்சின் கீழ் நேரடியாக ஒவ்வொரு விடயங்களாக கையாள வேண்டும். அதை கையாண்டு மக்களுடைய
உறுப்பினர்களை 2 இருக்கு,
மக்களுடைய இயல்பான வாழ்க்கைக்கு அவர்களை கொண்டு சேர்க்க வேண்டும். அதை விடுத்து பழிவாங்குகின்ற சிந்தனையில் செயல்பட வேண்டாம் என்று கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் கடந்த வருடம் 11 மட்டக்களப்பு மாவட்டத்தில் மவுனதீவில் 2 போலீஸ் உத்தியோகஸ்தர்கள் கொலை செய்யப்பட்டார்கள். அந்த கொலை செய்யப்பட்டதன் பின்னணியில் அதற்கு சந்தேகமாக முன்னாள் போராளியை போராளிகளை கைது செய்து விசாரித்து தற்பொழுது கூட அவர்களுடைய ஜனாதிபதியின் இருக்கின்ற பாதுகாப்புத்துறை புலனாய்வுத்துறையின் அடிப்படையில் அவர்தான் அந்த கொலையை செய்தார் என்று இன்றும் தடுத்து வைக்கப்பட்டிருக்கிறார். அந்த கொலையை செய்ததாக தற்பொழுது இலங்கையில் தாக்குதல் நடத்தியவர்களுடைய பங்காளிகள் அல்லது அவர்கள் சேர்ந்தவர்கள் அந்த தாக்குதலை நடத்துவதாக ஒப்புக்கொண்டிருக்கிறார்கள். ஆனால் எந்த குற்றமும் செய்யாத 5 பிள்ளைகளுடைய தகப்பனார் இன்றும் அந்த குற்றத்தின் அடிப்படையில் சிறையில் இருக்கிறார். இதுதான் ஜனாதிபதியின் கீழ் இருக்கின்ற புலனாய்வுத்துறையினுடைய திறமையாக இருக்கிறது. அல்லது ஜனாதிபதி அவர்கள் அந்த குற்றம் இழக்கவில்லை என்று சொன்னால் ஏன் அவரை உடனடியாக விடுதலை செய்வதற்கு இன்னும் நடவடிக்கை எடுக்கவில்லை? கௌரவ ஜனாதிபதி அவர்கள் நேற்று ஆற்றிய உரை என்பது அவர் ஒரு 2000 அடுத்து வருகின்ற ஜனாதிபதி தேர்தலில் அவர் ஒரு தேர்தல் பிரச்சார உரையாகத்தான் இருந்ததை ஒழிய
கௌரவ உறுப்பினர்களை முடித்துக் கொள்ள
தட சட்டத்தில் இந்த எப்படியான நடவடிக்கைகளை எடுத்துக்கொண்டிருக்கிறேன் என்று கூறிய போதும் அதில் உள்ள சகல விடயங்களை முக்கியமான விடயங்களை அவர் இந்த சபைக்கு இந்த நாட்டு மக்களுக்கு சொல்ல தவறிவிட்டார். ஆகவே கௌரவ தவிசாளர் அவர்களே, இந்த அவசர கால தடைச்சட்டத்தின் மூலம் இந்த நாட்டில் பயங்கரவாதத்தை கட்டுப்படுத்துவதற்கு சகல நடவடிக்கைகளையும் எடுக்க வேண்டும், சம்பந்தப்பட்டவர்களை விசாரிக்க வேண்டும். அதை விடுத்து வீதியில் செல்கின்ற மக்களை, உதாரணமாக மன்னால் இருந்து வவுனியா செல்வதற்கு 80 கிலோமீட்டர், 5 இடத்தில் மக்கள் இறங்கி 180 மீட்டர் நடந்து சென்றுதான் பஸ்ஸில் ஏற வேண்டிய சூழ்நிலை இருக்கிறது. அந்த சூழ்நிலையை ஏற்படுத்தி அங்குள்ள மக்களை பழிவாங்குகின்ற சிந்தனையாகத்தான் இருக்கிறது. அதே நேரத்தில் விசாரிக்கப்பட வேண்டியவர்கள், சந்தேகப்படுகின்றவர்களை இன்னும் இந்த அரசாங்கம் விசாரிக்கவில்லை. ஆகவே இந்த அவசரகால தடைச்சட்டத்தின் மூலம் உண்மையில் குற்றங்கள் தண்டிக்கப்பட வேண்டும், விசாரணைகள் நடத்தப்பட வேண்டும், சாதாரணமாக இருக்கின்ற பொதுமக்களை மேலும் துன்பத்தில் ஆற்ற வேண்டாம் என்று கேட்டுக் கொள்கிறேன். நன்றி.
ஹொனரபிள் ஹபீர் ஹசீம்.
சபாபத்துமணி, பிரதமேன்ம மம ஸ்தூதிவந்தவேனா மட அவஸ்தாவ லமீம பிலிபாந்தவ மே கெட்டி காலைய துல மங் இதாம கெட்டியங் அதாஸ் கிபியாக் பிரகாஷகராண்ட பலாபுரத்து என்னே எக்காக் தமாய் மம ஹிதனோ மம் பிரதமேன்ம அப்பே ராட்டே ஜீவாத்வன சியலும கத்தோலிக ஜனதாவ வகேம சமஸ்த ராட்டே சியலும ஜனதாவட மே விலாவேதி சமாவ கனகாட்டுவ சோகைய வகைம மே அவஸ்தாவதி பிரகாசகரான கெமதி மாச கீபேக்கட் கலிங் மே வகே ட்ரஸ்த பஹார எல்ல கிரீமட்ட விசேஷன்ம மகே மதிவன கொட்டாசே மாவனல்லே புது பிலிம கீபேக் ஹானி கிரீமட்ட கண்டாயமாக சம்பந்த உணா ஏ விலாவைதி ஏட விருத்தவ மம நகி சிட்டியா එකට එරෙහිව කටයුතු කරනවා වගේම දැඩි ස්ථාවරයක සිටීම නිසාම විශේෂයෙන්ම ඔවුන්ට විරුද්ධව ගන්න පුළුවන් හැම නීතිමය ක්‍රියාමාර්ග සඳහා බුද්ධි අංශය දැනුවත් කරලා පොලිසිය හරහා කටයුතු කිරීමට පටන් ගත්තා. ඒ වගේම ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මාසයක් ඇතුළ මගේ ලේකම්වරයෙක්, සම්බන්ධ කරන ලේකම්වරයෙක් එතුමා නිවසේ රාත්‍රි වේලාවේදී නිදියගෙන ඉන්න වේලාවේදී එයාගේ කාමරයට ඇවිත් බිරිඳයි දරුවයි ඇඳේ ඉන්න වේලාවේදී ඔළුවට වෙඩි තිව්වා. එය බරපතල සිදුවීමක් ඒ වෙලාවේ සිදු වෙනකොටත් බුද්ධි අංශයට පොලිසියට දැනුවත් කළා. තවත් දිගටම ඒ සඳහා හැම හැකි ප්‍රමාණයක් ඒ පරීක්ෂණ කටයුතු කරගෙන යෑමට උපරිම සහයෝගය ලබා දෙන්නට මා වගේම මගේ ප්‍රදේශයේ ඉන්න සියලුම සමස්ත ජනතාව, සිංහල මුස්ලිම් ද්‍රවිඩ හැමෝම ඒකට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඉතින් මේක කාලයක් දැන් මාස 2-3ක් ඇතුළ මේ වගේ ප්‍රශ්න සිදුවෙමින් තිබුණා. මම හිතනවා මගේ ශක්ති ප්‍රමාණයෙන් මේකට පුළුවන් උදව්ව ලබා දුන්නා මේක වළක්වා ගන්නට හැකි ප්‍රමාණයක් බුද්ධිආංශයට වගේම පොලිසියට ක්‍රියා කරන්නට ඒ උදව් උපකාර ලබා දුන්නා. මේ ත්‍රස්තවාදීන් ඇත්ත වශයෙන්ම මොකද පිළිපදින්නේ මම හිතන්නේ මම දන්න තරමට මම පිළිපදින ධර්මය නොවේ. එයාලගේ එයාලා ඉස්ලාම් ධර්මය පිළිපදින අය වෙන්න බෑ. ඒක තමයි මගේ මතය. මොකද මම මුස්ලිම්වරයෙක් හැටියට විශේෂයෙන්ම කියන්න කැමති සුද්ධ වූ කුරාණේ 5:32-6:108 කියන ඡේදවල සහ ඡේදයන් කීපයක ජීවිතයක් නැති කිරීම පිළිබඳව ඒක තහනම් කිරීම සහ අනෙකුත් ආගම්වලට ගරු කිරීම පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. එකවරක් නෙවෙයි කීපවරක්ම. එනිසා කුරාණය තේරුම් ගන්න කෙනෙක්, හරියට කියවන කෙනෙක්, දන්න කෙනෙක් නම් එහෙමනම් මේ වගේ ක්‍රියාවක් කරන්න බෑ. මේ ක්‍රියාවට සම්බන්ධ වෙලා ඉන්නේ මම හිතන්නේ මේ අපේ ධර්මයේ සම්බන්ධ කෙනෙක් නෙවෙයි කියන එක. ඉතින් මේ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ වෙලා ඉන්න අය මම හිතන්නේ ඒ වගේ කණ්ඩායමක්. මම කියන්න කැමති අවුරුදු 1500කට කලින් මොහමඩ් නබිතුමා ඒ කාලයේ සිට අපට මොහමඩ් නබිතුමා කරන දේශනාවල කියලා තියෙනවා එක කාලයක එක කල්ලියක් කළු ඇඳගෙන අහිංසක ජීවිත බිලිබා ගන්න පිරිසක් ලෝකේ බිහි වෙයි කියලා. ඒ වගේම නබිතුමා 10 වරකට වැඩි ප්‍රමාණයක් මේක දිගටම දේශනා කරලා තියෙනවා. මුස්ලිම් ප්‍රජාවට කියනවා මේක මේ ගැන අවධානමින් සිටින්න. මේක එක කාලයක මේ වගේ ප්‍රශ්නයක් මේ එන අයගේ හැසිරීම පිළිබඳව විශේෂයෙන්ම ප්‍රවේශම් වෙන්න. මේක කියනවා නබිතුමා. මම මේක ඉංග්‍රීසියෙන් කියන්නම්. The Holy Prophet Muhammad warned his followers of a group of people after his death. He mentioned their arrival and characteristics more than 10 times. He said, when you see the black flags, then remain on the ground and do not move your hands or feet. Their hearts will be like iron rods. Ebagema nabithuma apata digatama deshana karala kiyenawa they will come towards the end of time a group of people, young men. They have the most grandiose visions. They are speaking the best speech that you will ever hear of any men. But they will leave Islam like an arrow leaves its prey. දැන් මේක ඒ කාලේ සිටම අපට අවවාද කරා. මෙන්න මේ වගේ මූලධර්මවාදීන් අන්තවාදීන් කණ්ඩායමක් ඉස්ලාම් ධර්මය පාවිච්චි කරන්න ඉඩ තියෙනවායි කියලා. ඉතින් මගේ මේ අදහසේ අද මං කියන්න මගේ අදහස්වල හරය මං කියන්නේ මේ ත්‍රස්ත කල්ලිය අද අපේ රට තුල ඉන්නේ සුළු පිරිසක්. දැන් වෙනකොට ඇත්තටම අපේ හමුදාවද ත්‍රිවිධ හමුදාවට පොලිසියට අපේ ගෞරවය අපි හිමි කරන්න ඕනේ. ඉතාම කෙටි කාල වකවානුවක් තුල සති දෙකක් ඇතුළ මං හිතන්නේ මේක මෙල්ල කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේක පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. නමුත් මේක තවමත් අපි සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්නට ඉදිරියේදී අවධානමින් කටයුතු කර යුතුයි කියලා මම විශ්වාස කරනවා. එනිසා මේ ත්‍රස්ත කල්ලියේ මේ සුළු පිරිසක් ඉන්න අතර අද මේ රටේ ජීවත් වෙන බහුතර මුස්ලිම් ප්‍රජාව ගත්තාම ඒ අය ගැන විශේෂයෙන්ම එයාලා ප්‍රධාන ධාරාව නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාව ගැන අපි කතා කරන්න ඕනේ. ඒ විශේෂයෙන්ම ඒ අයව ඒ ත්‍රස්ත කල්ලියත් එක්ක සම්බන්ධ කරන්න එපා. මේ ප්‍රධාන ධාරාව එයාලගේ හැසිරීම ජීවත් වීම එයාලා රට ගැන එයාලගේ නියෝජනය පිළිබඳව මං හිතන්නේ හැමෝම බලන්න ඕනේ. මොකද අද වෙනකොට මේ ක්‍රියාව සිදු වෙනකොට සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී කල්ලියක් ගන්නකොට ඒ කොයි ආගමේ කොයි ජාතියේද කියනකොට අපි දන්නවා කවුරුත් ඒ කණ්ඩායමේ ආය බය වෙනවා. නමුත් අද මුස්ලිම් ප්‍රජාව නැගිටලා මේකට විරුද්ධව පියවර අරන් තියෙනවා. එක පැත්තකින් ජමියතුල් උලමා සභාව විශේෂයෙන්ම මුස්ලිම් ආගමික නායකයෝ හැටියට එයාලා මේ ප්‍රශ්නය ගැන අවුරුදු කීපයකට කලින් 2014 සිට එවකට හිටපු ආණ්ඩුවේ ප්‍රධානින්ට මේ ගැන කියලා තියෙනවා. තව්හීද් ජමාතය ගැන දැනුවත් කරලා තියෙනවා. නමුත් ඒකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒ වගේම දිගටම ඒගොල්ලෝ ත්‍රිවිධ හමුදාවට උපරිම සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. පෞගිය දිනවල්වල ජමියතුල් උලමායකෙන් විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවට මේ රටේ දැන් ආරක්ෂාව සඳහා යම් යම් තීන්දුව తీරන ගැනීමට නිකාබය ඉවත් කරන්න මුස්ලිම් කාන්තාවන් පිරිමින්ට උපරිම රජයට සහයෝගය ලබා දෙන්නට උපදෙස් දීලා තියෙනවා. ඒගොල්ලෝ ඒ සහාය ලබා දුන්නා. ඒ වගේම මේ වෙනකොට
ඇමතුමා එකඟයි. ගරු ඇමතුමනි, අපි ඔබතුමාව පිළිගන්නවා මේ මෙරටේ අන්තවාදය වපුරන්න කටයුතු කරපු දේශපාලනඥයෙක් නෙවෙයි. ඒ ගෞරවය ඔබතුමාට දෙමින් මම මේ ප්‍රශ්නය අහන්නේ. වාර්තා වෙලා තිබෙනවා ඔය අර සම්පූර්ණ මූණ ආවරණය වෙන හිජාබේද. ඒක පැලඳගෙන ගුරුවරියන් 10 දෙනෙක් පාසලට ගිහිල්ලා හිජාබය බුර්කාව ඒකත් එක්ක ගිහිල්ලා පාසලකට ඒ විදුහල්පතිතුමා හෝතුමිය හරවල යවලා ඊට පස්සේ අසාස්සාලි ආණ්ඩුකාරතුමා මුණ ගැහිලා ඒ අයව වෙන පාසල්වලට අනුයුක්ත කරන්න තීරණය කළා කියලා. ඉතින් ඔබතුමාලගේ සමාජයේ ආගමික නායකයන් මේ විදිහේ තීරණයක් අරගෙන තියෙනවා කියලා දැන් ඔබතුමා කිව්වා. එහෙම තීරණයක් අරගත්තා නම් ඇයි ඒ තීරණය කඩ වෙන විදිහේ සිද්ධි වෙන්නේ? එතකොට එහෙමනම් අසාස්සාලි ආණ්ඩුකාරතුමා කළ යුතුව තියෙන්නේ ඒ අයව වෙන ඉස්කෝලේකට යවන එක නෙවෙයි, මේ තත්ත්වය පැහැදිලි කරලා ඒ ඇඳුමේ වෙනස් අවශ්‍ය වෙනස්කම කරගෙන නම්‍යශීලී වෙලා යන එක. ඒක නොවෙන්නේ ඇයි කියන එක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
මම හිතන්නේ ප්‍රථමයෙන්ම අතිගරු ජනාධිපතිතුමා විසින් ගැසට් පත්‍රිකාවක් නිකුත් කරා හදිසි නීතිය යටතේ ඒ නිකාබය කියන එක තහනම් කිරීමට. එෙහිදී මුහුණු ආවරණය ඒක තහනම් කෙරුවම මුස්ලිම් කාන්තාවකට හෝ ඕනෑම කාන්තාවකට ඔළුව වසාගෙන යෑමට අවස්ථාව තියෙනවා. එනිසා ඒ ඇඳුම හැර මුහුණ වසා ගැනීම තහනම් කරලා තියෙන බව වාර්තා කරලා තියෙනවා. නමුත් මම දන්නේ නැහැ දැන් ඔබතුමා කියන සිද්ධිය එහෙම ඒ ගැසට් පත්‍රිකාව නිකුත් කරලා තියෙන නීතිය උල්ලංඝනය කරමින් කවුරු හරි කටයුතු කරලා තිබුණා නම් එයට විරුද්ධව කවුරු හරි දේශපාලඥයෙක් මැදිහත් වීම වැරදි. මොකද
කරු අමතිතුමා විනාඩි එකක් තියෙනවා.
ඒ නිසා මම ඒක ඒ තොරතුරු හොයාගෙන එහෙම දෙයක් වෙනවා නම් ඒක නිවැරදි කරන්න ඕනේ කියන එක තමයි මාගේත් මතය. මොකද මේ වෙලාවේ ජාතික ආරක්ෂාව සඳහා හැම කෙනෙක්ගේම සහයෝගය අත්‍යවශ්‍යයි. ඒ නිසා මම කියාගෙන ආවේ ඒ වගේම මේ මුස්ලිම් ප්‍රජාව ප්‍රධාන ධාරාවේ සිටින මුස්ලිම් ප්‍රජාව දැනට සයින්ත මරුදුවල ඒ වගේම ගම්පල මවනැල්ල වැනි ප්‍රදේශවල හමුදාවට ඒ මෙහෙවුම් ටික වැටලීම් ටික කරන්නට උපරිම සහයෝගය දෙන්නේ මේ මුස්ලිම් ප්‍රජාව. එයාලගේ වගකීම හරියට ඉටු කරනවා. මේක සමස්ත ප්‍රජාව විශේෂයෙන්ම හඳුනා ගන්න ඕනේ දෙයක්. මේ වගේ ත්‍රස්ත ක්‍රියාවක් වෙනකොට බය නැතුව එළියට එෑම ලොකු ශක්තියක්. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න කැමති සමහර දෙමාපියන් තමන්ගේ පුතු ගිහිලා බාර දුන්න හමුදාවට. මොකද මේ අය මේවට සම්බන්ධයි කියන සැකයක් තියෙනවා නම් ගිහිලා බාර දුන්නා. ඉතින් ප්‍රජාව වගකීමක් ඇතුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව රජයට විශේෂයෙන්ම දැන් කරන සේවය පිළිබඳව මතක් කරනා වගේම නිකාබය තහනම් කිරීමට ඒ වගේම මද්‍රසා පනත සංශෝධනය කිරීම සඳහා පවා මුස්ලිම් ප්‍රජාව ප්‍රධාන ධාරාව දැන් එකතු වෙලා ඒ කටයුත්ත කරගෙන යනවා. මොකද අපේ අත්දැකීම් අනුව මේ අපිට කියන්න පුළුවන් පෞගිය කාලේ ත්‍රස්තවාදී යුද්ධයක් තියෙනකොට විශේෂයෙන්ම ප්‍රශ්නයක් වෙනකොට ඒ ප්‍රධාන ප්‍රජාව ඉදිරිපත් වෙන්නේ නැහැ. අද විශේෂයෙන්ම ජමියතුල් උලමා එක සයින්ත මරුදුවල ඒ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ වූ ඒ ත්‍රස්තවාදීන්ව මුස්ලිම් ධර්මය අනුව වලලන්න වුණත් ඒගොල්ලෝ එකඟ වුණේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරා. මුස්ලිම් ප්‍රජාව ප්‍රධාන ධාරාව එච්චර දුරට මේ රට වෙනුවෙන් කැපවීම කරනවා. ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම අපි හඳුනා ගන්න ඕනේ දෙයක්. මොකද එකක් තමයි අපි මේ ත්‍රස්ත ක්‍රියාවල් වලට සටන් කරනවා නම් අපි ඒක රටක් හැටියට ජාති ආගම කුලය පැත්තකට දාලා මම ශ්‍රී ලාංකිකයෙක් මුස්ලිම්වරයෙක් මට වෙනසක් දකින්නේ නැහැ. මේ රට මගේ රට.
කරු අමතිතුමා කාලය අවසන්.
මේ හැඟීමත් එක්ක ඔක්කොමල එකතු වෙලා යෑම වැදගත්. ඉතින් මේ වෙලාවේදී මම විශේෂයෙන්ම අපේ රටවැසියන් ඔක්කොමල මේ වගේ ඉතාම අමාරු වෙලාවක එකතු වෙලා යෑම විශේෂයෙන්ම අපි සතුටු වෙන්න ඕන කාරණාවක් කියලා සිහිපත් කරමින් මම ඉහැන් වෙනවා.
බොහොම සුදී කරු ඩොක්ටර් නලින්ද ජයදීස. Order, please. Honorable Anura Chitney Jayaratna will take the chair.
Nalinda Jayathirtha Mantrithuma.
Garu Mullasanawada Mantrithumani. Pasugiya 21 wenida siduwetcha prahareen tawamat මේ සමාජය මතට ඇති කරලද භීතිකාව පහවිලා ගිහිල්ලා නැහැ. ඒ නිසා රටේ සියලු දැන්වල ජනතාව තුල ආරක්ෂාව පිළිබඳව සැකය තවමත් තිබෙනවා. එහෙම වෙලාවක තමයි දැන් මේ අපි මේ විවාදය පවත්වන්නේ. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාරය මර්ධනය කිරීමය කරගෙන යනකොට ඊට සම්බන්ධව අගමැතිවරයා කරන හැම ප්‍රකාශයක් තුළම අපි දැකපු දේ තමයි මේ ත්‍රස්තවාදය මර්ධනය කරන්න නම් අලුත් නීති යෝජනා කරනවා, ඒකට තමයි ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ කියලා. බෝම්බකරුවා පල්ලියට හෝටලයට ඇතුළු වෙච්ච වේගයට වඩා වැඩි වේගයකින් අගමැතිවරයා ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගැනීම සඳහා උත්සාහ දරනවා. දැන් ඊයේ මේ පිළිබඳව සාකච්ඡාවක් ආංශික කාර්යක සභාව විදේශ අමාත්‍යාංශය තිබ්බහම අද මේ අන්තවාදී සංවිධාන පරාජය කිරීම සඳහා වැඩිම මෙහෙයක් කරන ට්‍රස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, SCF එකේ ප්‍රධානියා ඇතුළු ඒ ආරක්ෂක අංශවල ප්‍රධානීන් සියලු දෙනාම පාහේ කිව්වේ දැන් තිබෙන නීති ප්‍රමාණවත් අලුත් නීති උමනා නැතිය කියලා. අපි අපිට පේන්නේ මොකද්ද? මේ ත්‍රස්තවාදය කියන දේ පෙන්නලා, ගෝලීය ත්‍රස්තවාදය කියන දේ පෙන්නලා අගමැතිවරයා උත්සාහ කරනවා මේ රටේ ජනතාව මර්ධනය කරන, වෘත්තීය සමිති, ගොවි සමිති මර්ධනය කරන පනත් පාර්ලිමේන්තුව සම්මත කරගන්නට. මේ ප්‍රතිත්‍රස්ත පනත යම් හේකින් මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ගරු මූලාසාරට මන්ත්‍රීතුමනි වැටුප් වැඩිවීමක් ඉල්ලලා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකුට වැඩ වර්ජනයක් කරන්න හම්බෙන්නේ නැහැ. තමන්ගේ පහසුකමක් ඉල්ලලා සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරයෙකුට හෙදියෙකුට තමන්ගේ ඉල්ලීමක් ඉදිරිපත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට අර්ථ දක්වලා අත්අඩංගුවට අරගෙන දඬුවම් කිරීමේ බලයක් මේ පනත හරහා පැවරෙනවා. ඒ නිසා අපිට පැහැදිලි අගමැතිවරයා මොකද්ද මේ උත්සාහ කරන්නේ කියලා අර මේ ත්‍රස්ත කණ්ඩායම පෙන්නලා තමන්ගේ ආණ්ඩුවට එරෙහි එල්ල වෙන විරෝධය මර්ධනය කර ගැනීම සඳහා වෙච්ච උත්සාහයකුත් එතුමා දරනවා. ඒ නිසා මේ ප්‍රතිසස්ත පනත අපි හැමදෙනාම එකතු වෙලා මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පරාජයට පත් කළ යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. ඒ වගේම ගරු මුල්ලාසාරට මන්ත්‍රීතුමනි, දැන් කවි රෂීම් ඇමතුමා කුරාණයේ සමහර පාඨයන් උපුටා දක්වමින් මේ කණ්ඩායම ඉස්ලාම ආගමට සම්බන්ධයක් නැතිය කියන උත්සාහ කළා. අපි පැහැදිලිව අඳුර ගන්නවා මේ කණ්ඩායම ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් කණ්ඩායම. ඔවුන් පහුගිය අවුරුදු 7-8 තිස්සේ මේ සමාජ වර්ධනය වුණා. ඔවුන් වර්ධනය වුණේ වෙන කොහෙවත් නෙමෙයි. ඔවුන් වර්ධනය වුණේ කතෝලික හෝ හින්දි හෝ බෞද්ධ සමාජයේ නෙමෙයි. ඔවුන් උත්පත්ති ලැබුවේ, ඔවුන් පැවතුනේ, ඔවුන් පෝෂණය වුණේ, ඔවුන් වර්ධනය වුණේ මුස්ලිම් සමාජය ඇතුළේ. ඒකට ඔවුන් ආගම සමහරවල් පිටුවහලක් කරගත්තා. ඒ අවුරුදු 7-8ක් ඇතුළතදී ඔවුන් මේ සමාජයේ මත අන්තවාදයේ වපුරනකොට, ඒ අන්තවාදී දේශනා කරනකොට, මොකද ඔවුන්ගේ දැන් සීඩීපට එළියට එනවා, දැන් තැන්වල දේශනා කරපුවා. එතකොට කිසිදු මුස්ලිම් දේශපාලන හෝ ආගමික නායකයෙක් ඒ සම්බන්ධයෙන් කතා කළේ නැහැ. ඔවුන් දැන් කියනවා අපි ලයිස්තු හදලා ආරක්ෂක අංශ වලට දුන්නා කියලා. හැබැයි වෙනත් සමාජයන්නි අන්තවාදයන් මතුවෙන වේගයට, ඒ සමාජයේ ප්‍රතික්‍රියා දක්වන වේගයට සාපේක්ෂව මුස්ලිම් දේශපාලකයන් හෝ ආගමික නායකයන් ඒ වැඩේ කරේ නැහැ. ඔවුන්ගේ සමාජයකට විරෝධයක් ආවේ නැහැ. ඒ නිසා අවුරුදු 7-8ක් තිස්සේ ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙලා අවසානයේ අපේ රටේ ජීවිත 300 ගානකට ආසන්න ප්‍රමාණයක් බිලි ගන්න ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන තැනට ඔවුන්ට පත් වෙන්න ඉඩකඩ හදලා දුන්නා. ඒසම මේ අන්තවාදයේ පරාජයට පත් කරන කිරීමේදී දැන් ආරක්ෂක අංශ වලට කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරයට වඩා වැඩියෙන් ඉදිරියේදී මේ අන්තවාදයේ පරාජය කිරීමේ මූලික වාක්‍යයක් අපි හිතනවා සමස්ත සමාජයට තිබෙන අතරේ විශේෂයෙන් මුස්ලිම් සමාජයට තිබෙනවා. මොකද ඔවුන් වර්ධනය වෙන්නේ, පෝෂණය ලබන්නේ, සැඟවෙන්නේ සමාජය තුළ නිසා. තවදුරටත් මේක මේ අපි ආගමට සම්බන්ධ නැතිය, ඔවුන් මේ අපි ආගමෙන් පිටපං කළාය, ඔවුන් වල්ලන්නවත් අපේ ස්වාන පුණ එඩ දුන්නේ නැහැ කියලා හේතු දක්වන්නේ නැතුව ඇත්තට මේ ප්‍රශ්නෙට සැබෑ ප්‍රවේශයක් ගත යුතු ඔවුන් විසින්. ගරු මූලාසනට මන්ත්‍රීතුමනි, පසුගිය කාලය තුල අපි දැක්කා මේ සමාජයේ මේ අන්තවාදය විසින් මඟ පෙන්වනු ලැබූ යම් අන්තගාමි සංස්කෘතික ලක්ෂණ ප්‍රමාණයක් සමාජ මතුවෙන පටන් ගත්තා. ඒ අන්තවාදයේ විසින් තවත් අන්තවාදයක් පෝෂණය කරා. මොකද එක අන්තවාදයක් කවදාවත් තනියම පවතින්නේ නැහැ. ඒ අන්තවාදයේ හැමතිස්සෙම තවත් අන්තවාදයක් විසින් එකට අත්කල් පටලවාගෙන යන්නේ. එක අන්තවාදයක් තව අන්තවාදයක් පෝෂණය කරනවා. එවැනි ආකාරයේ අපේ සමාජයෙන් ඈත් වෙන්න ඕන සංස්කෘතික ලක්ෂණ ගණනාවක් අපි මුස්ලිම් සමාජය ඇතුලේ දැක්කා. ඒවට උන් අර්ථකථන දුන්නා මේට අවුරුදු 10 ගණන කලින් තිබ්බේවා කියලා. හැබැයි ඒවා මේ ලාංකීය සමාජයේ සංහිඳියාවට, ජාතික සමගියට, ආගමික යහ පැවැත්මට ආධාර කරපු දේවල් නෙමෙයි. මොකද මේ සමාජයේ ක්‍රිස්තු වර්ෂ 7 වෙනි 8 වෙනි සියවස්වල ඉඳලා ඉස්ලාම් ජනතාව, මුස්ලිම් ජනතාව උන් සංහිඳියාවෙන් හිටියා. උන් සමහර වෙලාවට මං කියවලා තිබෙනවා මහනුවර දළදා මාලිගාවේ තේවා කටයුතුට සම්බන්ධ වුණායි කියලා. හේවිසි වැයීමේ ඉඳලා දළදා මාලිගාවේ දියවඩ නිලමගේ කාර්යකරුවන් රාළ දක්වා වෙන තනතුරු උන් දරුවායි කියලා. ඒ සමාජයන් එකට මුහු වෙලා ගමන් කරපු කාලයක් අපිට තිබුණා. හැබැයි මෑත අවුරුදු 10 15 කාලය තුලදී ඒ සංහිඳියාවට බාධා වෙන ආකාරයේ සංස්කෘතික ලක්ෂණ තමන්ගේ සමාජයෙන් එද්දී ඒකට පහර දෙන්නට තරම් ධෛර්යයක් ඒ වෙලාවේ මුස්ලිම් නායකයන් තිබ්බේ නැහැ. මොකද ඔවුන් හිටියේ වෙන දේශපාලනයක. ජාතිය මත පදනම් වෙලා පක්ෂ හැදුනට පස්සේ ඒ පක්ෂ වලින් කැඩලා හෝ ඒකට ප්‍රතිවිරුද්ධව තව පක්ෂ ඇති වෙනකොට ඔවුන් පදනම් කරගන්නෙම ජාතිවාදය. ඔවුන් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා තමන්ගේ පක්ෂයට එකතු කරගෙන ජාතික පක්ෂ ගොඩනගන වෙනුවට ඔවුන් කල්පනා කරන්නේ කොහොමද තවත් කෙනෙකුට අනිත් පක්ෂයට වඩා වැඩිපුර ජාතිවාදී වපුරලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්නේ කියන එක. ඒක තමයි කාලයක් තිස්සේ දැන් අවුරුදු 30කට ආසන කාලයක් තිස්සේ වර්ධනය වෙමින් ආවේ. ඒක දේශපාලකයන් ඒකට හයිය හම්බුණා. මේ පක්ෂ කැඩි කැඩි යනකොට තවත් ඔවුන් ජාතිවාදී වුණා. ඔවුන් තල්ලුනේ ජාතිවාදී පැත්තට. සා මේ රටේ මේ අන්තවාදයේ පරාජයට පත් කරන්න නම් අපේ රටේ ජාතිය හෝ ආගම් මත පදනම් වෙච්ච පක්ෂ නොතිබිය යුතුයි. එවැනි පක්ෂ පැන නගිනවා කියලා කියන්නේම තව තවත් මේ සමාජයේ අන්තවාදයේ මෝරණ එක. මේකට උත්තරේ අන්තවාදයේ හෝ ජාතිවාදයේ තවදුර ඉස්සරහට අරගෙන යන එක නෙවෙයි. ඒක උතුරෙන් ආවත්, ඒක දකුණෙන් ආවත්, ඒක නැගෙනහින් ආවත්, හේතේක බටහිර වෙරළෙන් ආවත් ඒ අන්තවාදය ජාතිය හෝ ආගම් මත පදනම් වෙලා දේශපාලන පක්ෂ නිර්මාණයක නතර කරන්නට ඕන.
ගරු මන්ත්‍රීතුමාට විනාඩි 2ක් කාලය.
ඒ වගේම තමයි ගරු මුලසන මන්ත්‍රීතුමනි මම මේ ලාවේ කියන්න කැමති විශේෂයෙන් රටකට එක නීතියක් ඕනා. දැන් මේ බ්‍රිතාන්‍යයෙන් අපේ රටට ඇති කරලා ගියපු එක හේනයක් තමයි මේ සමහර නීති හදලා තිබෙනවා රටේ එක නීතියක්. හැබැයි තව කොටසකට තව නීතියක්. අඩුතරමේ මේ රටේ ජනතාවට සිංහල, දෙමළ, මුස්ලිම් ભેදයකින් තොරව විවාහ නීතියවත් එකක් වෙන්නට ඕනේ. අවුරුදු 18න් විවාහ වෙන්න පුළුවන් කියලා නීතියක් තිබෙද්දි ඒක රටේ නීතිය නම් ඒක වෙන කාටවත් ඒක කඩන්න හම්බෙන්නේ කඩන්න බෑ. ඒක හදලා තිබෙන්නේ යම් කිසි ආකාරයකට ජීව විද්‍යාත්මකව පෞල් බරක් දරා ගන්න පුළුවන් ආකාරයට කෙනෙක් හැඩ ගැහුනට පස්සේදි ඒ සඳහා තමයි වයසක් යොමු කරලා තිබෙන්නේ. මම හන්නේ බංග්ලාදේශය හරි මාලදිවයිනේ හරි ඔය ප්‍රශ්නේ නැහැනේ. අයි මෙහෙට විතරක් ඒකේ ව්‍යතිරේකයක්. දැන් මම දැක්ක මීට කලින් අවුරුදු 3-4කට කලින් මේ තිබෙන මගේ ළඟ එක්තරා උද්ඝෝෂණයක් තිබුණා කොළඹ කොටුවේ. මේක තියෙනවා මුස්ලිම් කාන්තාවක් වැඩිවියට පත් වූවා නම්, විවාහ වීමට කැමති නම්, බාරකරුවෙක් සිටී නම්, ඇයට විවාහ සිදු කර ගැනීමට පූර්ණ අයිතියක් ඇත කියලා පොඩි පිරිමි දරුවෙක් බෝඩ් එකක් උසගෙන ඉන්නවා. මං අහන්නේ මේ අවුරුදු 12-13 තාත්තගේ ඔඩොක්කුවේ නැලවෙන, තාත්ත එනකම් මගවලාගෙන ඉන්න, තාත්තා ගෙදර එනකොට කරට පයින්න මේ සෙල්ලම් වයසේ දරුවෝ වැඩිවියට පත් වුණා කියලා මොන නීතියක් යටතේද ඔවුන් එහෙම විවාහ කළ දෙන්න පුළුවා? මේ මෙතන සිට නිවැරදි වෙන්නට ඕනේ. මෙතන සිට අඩුතරමේ අපි මේ ගමන් කරන්නේ මේ අන්තවාදයේ පරාජය කරලා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගීමට නම් රටේ මූලික නීතියක් පොදු නීතියක් හැමතෙම ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ වගේම තමයි මම හිතනවා පාසල් පද්ධතිය තුලත් මේ එක එක මේ පාසල් වර්ගීකරණය ඒක ඉගෙන ගන්න භාෂාව අනුව, භාෂා මාධ්‍ය අනුව පාසල් වෙන් කරනවා වෙනුවට ජාතිය හෝ ආගම් බද පදනම් වෙලා පාසල් වෙනකට පස්සේ
දරුවෝ අන්තිමට ඔබතුමාගේ කාලය අවසන්
කරනවා අවසන් කරනවා පාසලේ සිටම දරුවෝ හදන්න වෙන් කළා නම් අධ්‍යාපනය වෙන් කරනනම් හදන්නේ ඇඳුමෙන් වෙන් කළනනම් හදන්නේ බැංකුවෙන් වෙන් කළනනම් හදන්නේ දේශපාලන පක්ෂෙන් වෙන් කළනනම් හදන්නේ රටක් ඉස්සරහට හම්බෙන්නේ නැහැ එසා ගරු මුල්ලාසාරට මන්ත්‍රීතුමනි අපේ රටේ ජාතික ආරක්ෂාවයි ජාතික සමගිය කියන දෙකක් නෙවෙයි අපේ රටේ ජාතික ආරක්ෂාව හදන්නට නම් ජාතික සමගියේ පදනම අනිවාර්යෙන් ගොඩනගිය යුතුයි කියන යෝජනාව කරමින් මම නතර වෙනවා බබසුති.